समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स हे अपगे शास्त्रु सम्मा संबुदुरजानन वहन्सेट अप हेम दिनागेम नमस्कारे वेवा सुपिन्वत्नी मे पिनुतुन्ला सेलु दिनाम अद मे स्थानेट रेस वेला तिबेन्नी धर्मश्रवणी करन्नटाई අද මේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ අබරාදුව පිටිදුව බලවේවත්ත පදිංචි ආරි ජාසිංහාරච්චිගේ මහත්මිය ඇතුළු දියණියන් බෑනාවරුන් මුණුබුරු මිනිබිරියන් ඇතුළු පින්වත් පිරිසයි මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරන්නේ. ඒ පින්තුන් සියලු දෙනාගේ මරමුණු සිහි කරලා දේශනාව අවසානයේ අපි අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, මේ ධර්මය අපට ලැබිලා තියෙන්නේ මහ විශාල සසර හැකියාවකට. නැත්තම් මේ ධර්මයේ හැම කාලෙම මුණ ගැහෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන එක දුර්ලභ දෙයක්. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා අලුත් දෙයක් කිව්වා නෙමෙයි. තියෙන දේම මතු කරලා පෙන්නපු එකයි කලේ. අපි තුල සිද්ධ වෙන සංසිද්ධිය බුදුරජාණන් වහන්සේ පැහැදිලිව මතු කරලා වදාලා. ඒ අපි තුල සිද්ධ වෙන සංසිද්ධිය අපිට පේන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපි බොහෝ කාලයක් අවිද්‍යා නීවරණයෙන් බැටකකා හිටපු අය. ତොර අවිද්‍යාව විසින් මුළු සත්‍ය අවබෝධයම වහගෙන තිබෙනවා. එතකොට සත්‍ය අවබෝධය කියන්නේ බුදුරජාණන් වහන්සේම අපට දුන්න දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ සත්‍ය අවබෝධය අපට පෙන්වලා දුන්නා. භාග්‍යවතුන් වහන්සේගේ දෙයක් නෙමෙයි සත්‍ය අවබෝධය. සත්‍ය අවබෝධය සත්‍ය කියලා කියන්නේ ලෝකේ පවතින පරම ඇත්ත. ඒක බුදුරජාණන්සේ අවබෝධ කළා. ඒ සත්‍ය අවබෝධ කරලා ඒ සත්‍ය ගැන අපිට කියලා දුන්නා. තේ සත්‍ය කියලා දුන්නාම අපි මොකද කරන්න ඕන? අපි කරන්න ඕන දේ තමයි අපි මේ සත්‍ය අවබෝධ කරගන්න මහන්සි වෙන්න ඕන. එතකොට මේ සත්‍ය අවබෝධයට අදාළ මාර්ගයකුත් බුදුරජාණන්සේ පෙන්වුවා. සත්‍ය කියන එක බුදුරජාණන්සේගේ දෙයක් නෙමෙයි. සත්‍ය කියන්නේ මේ ලෝකේ පවතින යථාර්ථයක්. ඒක ඇත්තක් ඒක. ඒ ඇත්ත බුදු කෙනෙක් මතු කරලා පෙන්නනවා. එනිසා ඒක පැහැදිලි කරන්න බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා, මම මේ මතු කරන්නේ පැරණි නගරයක් නටඹුන් වලින් මතු කරනවා වගේ. එතකොට මේ නගරේ පාලන තිබිලානේ. පැරණි නගරයක් මතු කරන්න පුළුවන් නටඹුන් හරහානේ, කැණීම් කරලා. අනිත් කැණීම තමයි බුදුරජාණන් වහන්සේ කරලා තියෙන්නේ. එතකොට පරණ නගරේ ඒක පරණ තිබ්බ එක. ඒක අලුතෙන් බුදුරජාණන් වහන්සේ නිර්මාණය කරපු එකක් නෙමෙයි. එතකොට පරණ නගරයක් මතු කරන්න පුළුවන් එකම දේ නටඹුන් හරහා. එතකොට බුදුරජාණන් වහන්සේ කළේ පරණ නගරයක් නටඹුන් හරහා මතු කරනවා වගේ දෙයක්. එතකොට පැරණි නගරයක් නටඹුන් හරහා මතු කරනවා වගේ දෙයක් අපගේ බුදුරජාණන් වහන්සේ අප වෙනුවෙන් කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ මා විශාල යහපතක් අපට කළා. ඇයි? කාලේ වැලි තලාවෙන් කෙලෙස් අනුසයන්ගෙන් ඒ පැරණි නගරේ වැහිලා තිබුණා. අවිද්‍යාවෙන් වැහිලා තිබුණා. බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව දුරු කරලා සත්‍ය අවබෝධය කරා යන විදිය අපට පැහැදිලි කළා. ඒ පැහැදිලි කරද්දී බුදුරජාණන්සේ දැනන් හිටියා, මේ සත්‍ය අවබෝධය කියන්නේ ලෝකෙ හැමෝට මොරොතු දෙන කතාවක් නෙමෙයි කියලා. නිවන් අවබෝධ කරගන්න යන ගමන හැමෝට මොරොත්තු දෙන්නේ නැහැ. බොහෝම ටික දෙනෙක් තමයි සත්‍ය අවබෝධයටපත් වෙන්නේ. ඒ නිසා ඒකට තමන්ට ගැළපිලා හේතු හැදිලා එන්න ඕන. සුදුසු කාලේ එන්න ඕන. එහෙම නැත්නම් සත්‍ය අවබෝධ කරන්න බෑ. සුදුසු කාලේ එන්න ඕන. ඊට පස්සේ ධර්මයේ ඇහෙන පැත්තක උපදින්න ඕන. මේ බලන්න අපි මොනවා ප්‍රශ්න තිබ්බත් මේ පටිච්ච සමුප්පාද ධර්මයේ අපිට ඇහෙනවනේ පින්වත්නි. මොන ප්‍රශ්න මේ ජීවිතේ තිබ්බත් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ඇහෙන එක මොන තරම් දෙයක්ද ලෝකේ දන්නේ නැහැ මේ මේකක් ගැන. සමහර රටවල් තියෙනවා බුදුරජාණන් වහන්සේ මේ කාලේ සමහර රටවල් තියෙනවා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා හිටියලු කියලාවත් දන්නේ නැහැ. මේකළු දන්නේ නැහැ මේක. සමහර රටවල් තියෙනවා බුදු කෙනෙක් ගැන ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒ කියන්නේ එහෙනම් මේ කාලෙත් තියෙනවා බුදුරජාණන් වහන්සේ නමක් ගැන නිකම් බුදුරජාණන් වහන්සේ කියන වචනේවත් අහලා නැති තැන් අදත් මේ වෙලාවෙත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියන වචනේ අහලා නැහැ ඒගොල්ලෝ. එහෙනම් ඒකට අදාළ පරිසරයක උපදින්න ඕන. දැන් අපි මේ ඉපදිලා ඉන්නේ හැම තැනක. ඇත්තට මම නම් දැන් කියන්නේ මේ ලංකාව වගේ තැනක උපදින්නේ පිරිනිවන් පාණ්ඩම. ඒකට හැකියාව මිනිසු යට කරගෙන කෙලෙස් සහගත ලෝකයක් එක්ක අරගල කර කර හිටියට අපි නම් මේ ඉපදිලා තියෙන්නේ නිවන් දකින්න බයි පින්වත්නි. හේතුව නිවන් දකින්න තියෙන ඔක්කොම ලෑස්ති අපි වෙනුවේ. අපි ලෑස්ති නැති වුණාට නිවන වෙනුවෙන් බාහිර ගොඩනැගිය යුතු යම්තාක් දේවල් තියෙනවද? බාහිර ගොඩනැගිය යුතු යම්තාක් දේවල් තියෙනවද? ඒ ඔක්කොම නිවන් පිණිස ලෑස්ති පින්වත්. අපි සත්‍ය අවබෝධයට සූදානම් නැහැ. ඉතින් පින්වත්නි මේ යථාර්ථය හොඳට තේරුම් ගන්න මහ පුදුම ජවයක් එනවා මෙහෙදි නිවන් දකින්න ඕන කියලා. එතකොට අපිට නිවන් දකින්න පුළුවන් පරපුරකයි අපි ඉපදුනේ. ඒ පරපුර හරි වැදගත්. අපි කෙලින්ම උරුමයේම බෞද්ධකම. ඉතින් කෙනෙක් කියන්න පුළුවන් උපතින් බෞද්ධ වෙලා මොකට මොනා කරන්නද කියලා. නෑ, උපතින් බෞද්ධ උරුමයේ ලැබීමම අපිට බුදුරජාණන් වහන්සේගේ උරුමයේ ලැබෙන්න පදනම් වුණානේ. පොඩි කාලේ බහතෝරන කාලෙම අපිට බුද්ධ කියන වචනේ ඇහුණා. අපිට නිකන් එහෙම් මෙහෙම් ලෝකේ අඳුන ගන්න කාලෙම අපි ගෙවල් වල බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ප්‍රතිමා තිබුණා. පොඩි කාලෙම අපි දැක්කා අපේ ගෙවල් වල බුද්ධ පූජා තියෙන විදිය. මොකක්වත් තියන්නේ නැත්තම් පැන් වීදුරුවක් හරි පූජා කරන විදිය අපි දැක්කා පින්වත්. අපි ඒක දැක්කා. එතන අපිට කෙලින්ම සත්‍ය බුදුරජාණන් වහන්සේව ඇසුරු කරන්න පුළුවන් පරපුරක අපි ඉපදුනා. ඒ වගේම පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වැදගත්ම දේ තමයි මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට කනට වැටෙනවා. දැන් ඉතින් එහෙනම් අපි මොකද්ද කරන්න ඕන? අපි කරන්න ඕන එකම එක දෙයයි පින්වත්නි. ඒ කරන්න ඕන එකම දේ තමයි පින්වත්නි අපි දැනගන්න ඕන අපි මුහුණ දෙන සත්‍ය අවබෝධය කරා යන්න බැරුව අපි මුහුණ දෙන අභියෝගය මොකද්ද කියලා දැනගන්න ඕන. අපි මුහුණ දෙන අභියෝගය තමයි බුදුරජාණන් වහන්සේ අපට වදාලා අවිජ්ජා නීවරණානම් තණ්හා සංයෝජනාන. අපිට තියෙන අභියෝගය මෙහි අපි මුහුණ දෙන අත්දැකීම් පරාසයම නිමි. අපි මුහුණ දෙන අභියෝගය තමයි අවිජ්ජා නීවරණාන, අවිද්‍යාවේ නීවරණය, තණ්හා සංයෝජනාන, තණ්හාවේ සංයෝජනය. ඔන්න අපි මුහුණ දෙන ප්‍රශ්න. අපි හැමෝගෙම ප්‍රශ්නේ ඕක. ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා අපි ඔක්කොගෙම ප්‍රශ්නේ ඕක. හොඳට බලන්න සංයුක්ත නිකාය අනමතග්ග සංයුක්තය කියලා එකක් තියෙනවා. ඒකෙදි මේ අවදානම බුදුරජාණන් වහන්සේ නැවත නැවත කියනවා. අවිජ්ජා නීවරණාන තණ්හා සංයෝජනාන, තණ්හාවේ සංයෝජනේ. ඕක තමයි අපි මුහුණ දෙන ව්‍යාකූල ප්‍රශ්නේ. ඔයාලට සම්මාදිට්ඨිය තියෙනවා නම් දැනින්න ඕන මට තියෙන අභියෝගයේ අවිද්‍යාවේ නීවරණයයි තණ්හාවේ සංයෝජනයයි කියලා දැනින්න ඕන. උදේ හවහා අපි සිහි කරන්න ඕන නැගිට්ටාම. අද දවසේ මට තියෙන අභියෝගයේ කුස්සියේ නෙමෙයි තියෙන්නේ, ඔෆිස් එකේ නෙමෙයි තියෙන්නේ, පයිල් ගොඩ ගැහිලා ඔෆිස් එකේ කාභියෝගේ නෙමෙයි ඒක විසඳ ගන්න පුළුවන්. දවස් දෙක තුනක් යනකොට නිදි වරාගෙන වැඩ කළොත් ප්‍රශ්නේ විසඳෙනවා. අනේ මට නම් මගේ ඔළුව කම්මලක් වගේ වෙලා ෆයිල් ගොඩ ගැහිලා ඉස්කෝලේ යන ගුරුවරයෙක් කියන්න පුළුවන් මට මේ ළමයින්ගේ පේපර් බලලම එපා වෙලා. දවසෙම ළමයි 5600කගේ පේපර් බලන එක මහා ඉස්සරහ දෙයක් වෙලා මට නම් මේ දවස්වල තියෙන ලොකුම අභියෝගේ මේ පේපර් ටික බලලා ඉවර කරන එක කියලා ඉස්කෝලේ යන ගුරුවරයෙකුට හිතෙන්න පුළුවන්. විශ්වවිද්‍යාලෙක උගන්නන කෙනෙකුට හිතෙන්න පුළුවන්. අනේ මට මේ මගේ පැය ගාන කව කරගන්න බැරුව මම පීඩාවට පත් වෙලා. සමන විශ්වවිද්‍යාල ගුරුවරයෙක් පැය ගානක් එයාගේ ඉගැන්වීම් කටයුතු කරන්න ඕනේ. එයාට එහෙම හිතෙන්න පුළුවන්. කුස්සියේ ඉන්න කෙනෙකුට ලිප ළඟට යන කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ ගෑස් ටික නෑ. ෆ්‍රිජ් එකේ උයන් එළවලු නෑ. මට මේ කුස්සිය හරියමං විදිහට උයාගන්න අවශ්‍ය දේවල් ටික නෑ. ඒව ගන්න සල්ලි නෑ. අනේ මේ දවස්වල මම මුණ දෙන අරබුදයක් කියලා කුස්සියේ ඉන්න කුස්සිය අරගල කරන නෝන කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන්. විශ්වවිද්‍යාලේ ඉන්න ළමයෙකුට හිතෙන්න පුළුවන් මට මේ සිලබස් එක නම් එපා වෙලා. මෙච්චර ගොඩක් කොහොමද ඉගෙන ගන්නේ? වෛද්‍ය විද්‍යාලයක ඉන්න ශිෂ්‍යයෙකුට එහෙම හිතෙන්න පුළුවන්. ඔය වෛද්‍ය විද්‍යාලවල හරි අමාරුයි. පළවෙනි දෙවෙනි අවුරුද්දේම හරිම දුෂ්කර කාලයක්. ඉතින් පළවෙනි දෙවෙනි අවුරුද්ද කියන්නේ හරිම අමාරුයි. පළවෙනි අවුරුද්ද විශ්වවිද්‍යාලට හුරු වෙන්නම අමාරුයි. සමහර වචනත් එක්ක ළමයි හරි පීඩාවට පත් වෙනවා වෛද්‍යවරුන්ගේ වචන. ඒතර දෙවෙනි අවුරුද්ද කියන්නේ බොහොම සංකීර්ණයි. ටිකක් හරි අමාරුයි. එතනින් එහාට යන්න හරි අමාරුයි. තියාට හරි පීඩාවට පත් වෙලා නිදියන්නේ නැහැ. සමහර වෛද්‍ය ශිෂ්‍යෝ නිදියන්නේ නැතුව පාඩම් කරනවා. නිදි වරාගෙන පාඩම් කරනකොට වෛද්‍ය විද්‍යාලයක ඉන්න ශිෂ්‍යයෙකුට හිතෙන්න පුළුවන් අනේ මේ දෙවෙනි අවුරුද්ද මේ ටික පන්න ගන්න එක හරි අමාරු වැඩක්. අනේ මේක මහ දුෂ්කර දෙයක්. හරි අපහසුයි මට මේ ටික කියලා කෙනෙක් හිතන්න පුළුවන්. කොහොමත් ඉතින් වෛද්‍යවරුන්ගේ පාඨමාලාව අමාරුයි තමයි. නිදි වරාගෙන මේ පාඩම් කරන්න වෙන එක මහා අභියෝගයක් කියලා හිතෙන්න පුළුවන්. මේ විදිහට ඔබ ඉන්න ඉන්න මට්ටමේදී ඒ තැනදී ඔය පින්නතුන්ලාට නොයේක් අභියෝග පේන්න පුළුවන්. එක එක විදිහට අභියෝග පේන්න පුළුවන්. නමුත් මුළු මහත් සත්වයාගේම ප්‍රශ්නය ඉපදී ඉපදී මෙරි මෙරි යන දුකින් පීඩා විඳින ජරා මරණ දුකින් බැටකන જાතියක් විදිහට ඒක අඳුනගත්ත පිරිසක් විදියට ඒක තේරුම් ගත්ත පිරිසක් විදියට පින්වත්නි අපි මූණ දෙන ලොකුම ලොකු අභියෝගය අවිද්‍යාවේ නීවරණයයි තණ්හාවේ සංයෝජනයයි. ඔය දෙක නැති වෙච්ච තැනක අපි ආයේ කවදාවත් මේ දුක විඳින්නේ නැහැ පින්වත්. අපිට තියෙන අභියෝගේ නිසා ඔය පින්නතුල්ලා හැමදාම උදෙන්න නැගිට්ටාම ඇඳේ ඉඳලම වාඩි වෙලා ඇස් දෙක පියාගෙන මිනිත්තුවක් විමසන්න අනේ මට තියෙන අද අභියෝගය මොකද්ද කියලා බලනකොට තමන්ගේ කෘත්‍ය එදිනෙදා සම්මත ලෝකේ ගොඩනගාගත් තත්ත්වයන් දෙස පින්වත්නි කවදාවත් බලන්න එපා. කවදාවත්ම බලන්න එපා. කවදාවත් බලන්න එපා. අභියෝගයේ විදියට ඔය පින්නතුල්ලා දකින්න ඕන තේරුම් ගන්න ඕන අන් කවර දෙයක්වත් නෙමෙයි. අභියෝගේ නම් ඔය පින්නතුල්ලා දකින්න ඕන අවිද්‍යාවේ නීවරණයක් තණ්හාවේ සංයෝජනයක්. හැමදාම උදෙන්ම නැගිට්ටාම ඇස් දෙක පියාගෙන තමන්ගේ ජීවිතේ ප්‍රත්‍යවේක්ෂණා කරන්න මිනිත්තු දෙකක් යයි ඕන නම් හැමදාම උදෙන්ම ඇඳේ නැගිටලා වාඩි වෙලා කරන්න ඕනත් නැහැ. ඇහැරුණු ගමන්ම අවදි වුණු ගමන්ම දවසේම වැඩ ටික දිහා බලන්න කලින් දවසේ වලට කරන්න දේවල් ටිකක් තියෙනවනේ. ඒ දවසේ කරන්න තියෙන වැඩ ටික දිහා ඔය පින්නතුන්ලා බලන්න කලින් ඔය පින්නතුන් මේක හොඳ කමටහනක්. හැම බෞද්ධයෙකුට මේ පුංචි දරුවන්ට පවා උගන්වන්න ඕන දෙයක්. උදේම නැගිටලා විනාඩි දෙකක් යයි අනේ මට අද තියෙන ලොකුම අභියෝගය තමයි අවිද්‍යාවේ නීවරණයත් තණ්හාවේ සංයෝජනයත් නේද? මේ අවිද්‍යාවෙන් බැටකන් නැති කෙනෙක් විදිහට මං කවද්ද නැගිටින්නේ? තණ්හාවෙන් බැටකන් නැති කෙනෙක් විදිහට කවද්ද මම නින්දට යන්නේ? අවිද්‍යා නීවරණානම් තණ්හා සංයෝජනානම් මේ දෙකෙන් බැටකන තාක්කල් බෝධිසත්වරයෙකුටවත් උපදින එක නවත්තන්න බෑ නේද? පාරමිතා පුරණේ කරලා ඔක්කොම පුරලා සත්‍ය අවබෝධය කරා ලෑස්ති වෙච්ච කෙනෙකුට උනත් ඉපදීපදි මෙරි මෙරි යන දුක නවත්තන්න බෑ නේද? අවිජ්ජා නීවරණාන තණ්හා සංයෝජනාන අවිද්‍යාවේ නීවරණයත් තණ්හාවේ සංයෝජනයත් නිසා බුද්ධ බෝධිසත්වයන් වහන්සේ නමකට උනත් බෝධිසත්වරයෙකුට උනත් උපදින එක නවත්ත ගන්න බෑ නේද කියලා ඔය පින්නතුල්ලා ජීවිතේ කියවන්න ඕන, ජීවිතේ විමසන්න ඕන. ඒ විමසන වෙලාවේ ඔය පින්නතුල්ලා ඒ විමසන මොහොත තියෙන්නේ. ඒ විමසන මොහොත කියන්නේ පින්වත්නි සම්මා දිට්ඨිය මොහොතක්. ඒ ඔබ වඩන්නේ සම්මා දිට්ඨියමයි. බලන්න උදේ නැගිටපු ගමන් එයා වඩලා තියෙන සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය නැති කෙනාට එයාට කුස්සිය පේනවා, උයන්ඩ තියෙන දේවල් පේනවා, උයන්ඩ නැති දේවල් පේනවා, ඔපිස් යන ඒවා පේනවා, කෑම බීම පේනවා, අඳින පළඳින ඒවා පේනවා, තමන්ගේ සූදානම පේනවා, සූදානම් නොවුණු ජීවිතේ පේනවා. අපි තන්න උදෙන්ම සූදානම් වෙනවා කියලා. තේ ඒ ජීවිතේ පේනවා. සමහර තණ්ඩුක අපි උදේම නැගිටින්න ඉඳලා අපිට එලාම් තියලා ඒකත් ඇහිලා නැහැ නිින්ද ගිහින් කියලා. එතකොට ඔබට හිතෙන්න පුළුවන් අනේ දැන් හෝරාවක් පහුවෙලා දැන් මම මොකද කරන්නේ? කනස්සල්ලට පත්තල කිසිම තේරුමක් නැහැ. කනස්සල්ලට පත් වුණා කියලා කරන්න පුළුවන් හපංකමකුත් නැහැ. පැයක් පහුවෙලා නම් මොනා කරන්නද? දැන් ඉතින් ඒ පැය පහුවෙලා ඒකට සූදානම් වෙලා මූණ දෙනවා මිසක් වෙන විකල්පයක් නැහැ. හැබැයි ඒ බඳු ඉතාම කලබලකාරී අවස්ථාවක උනත් ඔයාලා දකින්න ඕන. පැයක් ප්‍රමාද වුණේ එක මොකද්ද? ඒක සුළු දෙයක් නේ. මේ සසර ප්‍රමාද වෙන එක මහා දෙයක්. ජීවිතේ පැයක් ප්‍රමාද වුණා කියලා කරන්න පුළුවන් ලොකු දෙයක් නෑ. ලොකු බලපෑමක් නෑ ජීවිතේට. ගිහින් ඒක කතා කරලා විසඳ ගන්න පුළුවන්. ඕන නම් පොඩ්ඩක් බණි. ඔෆිස් එකට උදෙන්ම එන්න කියලා තියෙද්දි පැයක් ප්‍රමාදයි නම් අත්‍යවශ්‍යම වැඩ ටිකක් නම් තිබ්බේ. පැයක් ප්‍රමාද වුණේකින් ඔබට වෙන්නේ රොස්පරොස්සහඬ විතරයිනේ. ඕනනම් දෝෂාරෝපණය කරයි, චෝදනා කරයි, ඔයා වගකීම ගන්නේ නැති කෙනෙක් කියලා බණි. පිරිස ඔක්කොම ඉස්සරහා තමන්ව අපහසුතාවයට පත් කරයි. ඊට වඩා මුන්නත් තරම් අපහසුවක්ද පින්වත්නි අවිද්‍යාවෙන් බැටකකා තිරිසන් ලෝකෙට වැටෙන එක? අවිද්‍යාවෙන් බැටකකා ප්‍රේත ලෝකෙට වැටෙන එක? තණ්හාවෙන් බැඳිලා අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා දුවන සත්වේකුට නිරේට වැටෙන්න වෙන එක? පින්වත්නි ඒක තරම් අපහසුවක් තවත් තියනවද? එහෙනම් ඉස්සරහට එහෙම අපහසුතාවත් එක්ක ගෙවෙන ජීවිතයක් නේ ඔය නඩත්තු කරන්නේ. අපහසුතාවත් එක්ක ගෙවෙන ජීවිතයක් නේ. දැන් මම ওই ගොඩාක් වෙලාවට හුදෙකලාවේ තනියෙන් ඉන්නවා. මාව මුණ ගැහින්න එන අය සමහර අය කියනවා. ඉතින් මම තනියෙන් ඉන්නවා නෙමෙයි. නමුත් මම තනියෙන් ඉන්න අවස්ථාවලටත් මම කැමතියි. කවුරුත් නැහැ නෙමෙයි. මම ඉතින් අහම්බෙන් හරි ඉඳලා හිටලා හරි මට තනියෙන් ඉන්න වෙනකොට ඇවිල්ලා කියනවා අනේ තනියෙන් ඉන්න එපා. ඔබ වහන්සේ නම් තනියෙන් විවේකයෙන් ඉන්න එපා, තනියෙන් ඉන්න එපා. කවුරු හරි දෙවැන්නෙක් තියාගන්න. දෙවැන්නෙක් ඉන්න එක තමයි හොඳ කියලා කියනවා. තයා බොහොම අනුකම්පා සහගතව බොහොම ආදර ගෞරවයෙන් එහෙම කියන්නේ. අනේ දෙවැන්නෙක් හිටියොත් හොඳයි නේ කියලා. හැබැයි පින්වත්නි මේ ජීවිතය තුළ තනිකම කියන්නේ එච්චර ලොකු පෞරුෂයක් මම නම් දකින්නේ. දෙවැන්නෙක් හොයන් නැති එක තරම් පෞරුෂයක් මම නම් දකින්නේ. ඒ පෞරුෂය ගොඩාක් අම්මලාට නැහැ. එයා දරුවා හොයනවා. එයා මුණුබුරා හොයනවා. ඒකයි නිවන් දකින්න බැරි. පින්වත්නි දෙවැන්නෙක් හොයන් නැති මට්ටමට පෞරුෂ සම්පන්න වෙන්න. දෙවැන්නෙක් නැහැ කියන්නේම පෞරුෂය. දෙවැන්නෙක් නැහැ කියන්නේම පෞරුෂය. මම හිටි ගමන් ඉඳලා අරගෙන අතු ගන්නවා. මම ඒකට බොහොම ප්‍රියයි. එතකොට සමහර අය කියනවා අනේ ඔබ වහන්සේ අතු ගන්න යයි. ඔය කුණු අත පොත ගන්න එපා. ඔය කුණු ටික අත පොත ගන්න ඕනේ ඔබ වහන්සේ කියලා සමහර අය කියනවා. පින්වත්නි කොළ ටිකක් අතු ගාලා ඒ ටික එකතු කරලා ඒ ටික විසි කරලා දාන එක ඒ කුණු අතපොත ගෑමට වඩා මේ නව දොරකින් අසූචි වැගිරෙන කුණු ගොඩක් උස්සගෙන ඉන්න වෙන එක ඊට වඩා අප්‍රසන්න නැද්ද? ඒ නිසා පින්වත් යන්න ඒ විදියට බලනකොට හරි ස්වාධීන බවක් එනවා, ස්වෛරී බවක් එනවා, හරිම නිවහල් බවක් එනවා. ජීවිතාවබෝධයට ක්‍රමානුකූලව ක්‍රමානුකූලව විවෘත වෙන්න පටන් ගන්නවා. ඒ නිසා හුදෙකලාව කියන්නේ හාපයක් නෙමෙයි පිටනත්නි. හුදෙකලාව තමයි ලෝකයේ සුන්දරම පෞරුෂ සම්පන්නකම. ඒ නිසා ඒ පෞරුෂේ ගොඩාක් අම්මලාට නැහැ. එයාට දරුවා හොයන්න නැතුව ඉන්න බෑ. එයා බණ ඇහුවත් මුණුබුරා බලන්න නැතුව ඉන්න බෑ. ඒ බෑ කියන්නේ දෙවැන්නෙක් ගැන එයා හොයනවා, බලනවා, විමසනවා කියන එක. ඒ විමසන්නේ පින්වත්නි අවිද්‍යාවේ නීවරණයක්, තණ්හාවේ සංයෝජනයක් නිසා බව මතක තියාගන්න. අවිද්‍යාවේ නීවරණයේ දුර්වල වෙන්න දුර්වල වෙන්න, තණ්හාවේ සංයෝජනයේ දුර්වල වෙන්න දුර්වල වෙන්න මොකද්ද වෙන්නේ? පින්වත්නි පෞරුෂය හැදෙනවා. මේ අපි හරියට කතා කරනව නේද? දැන් ළමයිගේ පෞරුෂය නැහැ කියලා. ගොඩාක් දෙනෙක්ගේ හරි පෞරුෂ සම්පන්නකම නැහැ කියලා. ඒ පෞරුෂය එන්නේ පින්වත්නි ඒ හුදෙකලාවත් එක්ක. ඒ පෞරුෂය එන්නේ තනිකමත් එක්ක. දෙවැන්නෙක් නැතුව ඉන්නකොට ගොඩනැගෙනවා පෞරුෂයක්. එයා පුංචි දේ ගැනත් සංවේදී. දෙවැන්නෙක් නැති වුණාම සංවේදී. ඇවිදිනකොට සංවේදී. ඇයි? වැටුණොත් බලන්න කෙනෙක් නැහැ කියලා දැනෙනවා. වහින වෙලාවට, ටයිල් එකේ වතුර තියෙන වෙලාවට ඇවිදින්නේ සිහිනුවණින්. සිහිනුවණින් ඇවිදින්නේ. හේතුව දන්නවා. මේකට හතර මේ යන විදියට අනිත් පැත්තට හතර ගාතේ දාලා වැටුණොත් හරහට උස්සන්න කෙනෙක් නැහැ කියලා දන්නවා. හරි සිහිනුවණ තියෙනවා. සිහිනුවණ තියෙනවා. ඇයි දන්නවා? දෙවැන්නෙක් නැහැ කියලා. අසනීප වුණාම හරි සිහිනුවන තියෙනවා. ඇයි? දන්නවා හුස්සගෙන යන්න මිනිහෙක් නැහැ කියලා. ඒ පෞරුෂයත් එක්ක තමයි සිහිනුවන වැඩි. දෙවැන්නෙක් කවදාවත් පතන්න එපා. ඔගොල්ලෝ මෙහි නිවන් දකින්න ඕන නම් කවදාවත් දෙවැන්නෙක් ප්‍රාර්ථනා කරන්න එපා. දෙවැන්නෙක් ප්‍රාර්ථනා කළොත් ප්‍රශ්නයක්. පැවිදි වෙච්ච අය පවා දෙවැන්නෙක් පතනවාද? ඒක හොඳ නැති බව මං අත්දැකීමෙන් දන්නවා. ඒක නුසුදුසු බව අපි අත්දැකීමෙන් දන්නවා. මහ විශාල හස්ති රාජයේ හුදෙකලාවේ වාසය කරනවා වගේ අපි දෙවැන්නෙක් නැතුව ඉන්න බලන්න ඕන. දෙවැන්නෙක් කියන්නේම පින්වත්නි අරබුදයක්. අරබුදයක් දෙවැන්නෙක් ඉන්නකොට හැප්පෙන එක නවත්තන්න බෑනේ. හොඳට බලන්න. වලලු දෙකක් එක අතකට දැම්මොත් ඒ වලලු දෙක හැප්පෙන එක නවත්තන්න පුළුවන්ද? ඒ වගේ තව කෙනෙක් ඉන්නවා කියන්නේ එයා තුල කෙලෙස් වැඩින එක නවත්තන්න බෑ. ඒ නිසා හුදෙකලාවේ පෞරුෂයට එකතු වෙන්න පින්වත්නි. හුදෙකලාව සුන්දර පෞරුෂයක්. තනිකම තරම් පෞරුෂයක් නෑ. තනිකම තරම්. මොකද අපිට අවබෝධය කරා යන්න තියෙන්නේ හුදෙකලාවේ තනියෙන්. ඒ නිසා හැමදාමත් උදේට නැගිට්ටාම හිතන්න, කොච්චර කාර්ය බහුල වුණත් හිතන්න, මොනතරම් වැඩ ගොඩාක් එක්ක හැප්පුණත් හිතන්න, මට අද තියෙන අභියෝගේ මොකද්ද? දවසේ එදිනෙදා කෘත්‍ය දිහා බල්ල ඒ වෙනුවෙන්ම ලෑස්ති වෙන්න එපා. ඒ වෙනුවෙන්ම ඇඳ පැළඳගෙන සූදානම් වෙන්න එපා. අද දවසේ තියෙන විශාලම අරගලය, විශාලම අභියෝගය, මුහුණ දෙන බැරෑරුම් ප්‍රශ්නය, අවිජ්ජා නීවරණානං තණ්හා සංයෝජනානං මමංචේව තුම්හාකංච, ඔබයි මමයි අප දෙදෙනාටම දීඝ මද්දානං සන්දාවිතං සංසරිතං, දීර්ඝ සංසාරේ සැරිසරන්න උනේ සංසරිතං සැරිසරන්න උනේ. මෙහි ලෝකේ කවුරුත් හදාපු ප්‍රශ්නිකට නෙමෙයි, කවුරුවත් කරපු ගැටලුවකට නෙමෙයි, කවුරුත් මෙහෙම ව්‍යාකූලත්වයක් නිර්මාණය කරලා නැහැ. අවිද්‍යා නීවරණානං තණ්හා සංයෝජනානං, අවිද්‍යාවේ නීවරණයත් තණ්හාවේ සංයෝජනයත් නිසා ඉපදීපදී මෙරි මෙරි යන දීර්ඝ සසරක මට යන්න වෙලා, මෙබඳු සසරක මට ඇවිදින්න වෙලා, සසරක සැරිසරන්න වෙලා, මෙබඳු මහ ව්‍යාකූල සංසාරික මට ඇවිද ඇවිද යන්න වෙලා. අනේ පින්වත්නි, මේ තරම් අවුලක්, මේ තරම් ගැටලුවක්, මේ තරම් ප්‍රශ්නයක් තවත් තියෙනවද? පැයක් ප්‍රමාද වෙලා ගියොත් දෝෂාරෝපණය අහලා ආයෙ වැඩ පටන් ගන්න පුළුවන්. හැබැයි පින්වත්නි මතක තියාගන්න, මේ බුද්ධ ශාසනයක් කියන්නේ මේක හරියටම තෝරලා දෙන තැන. අවිද්‍යාව ගැන හරියටම කියනවා. මේ අවිද්‍යා නීවරණේ ස්වභාවය මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාලා අවිද්‍යාවේ ස්වභාවය තමයි මේ දුක්ඛාරිය සත්‍ය පිළිබඳ නුවණ කඩාගෙන වැටෙන මට්ටම. දුක්ඛ ආර්ය සත්‍ය ගැන යට දැනුමක් නැහැ. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, මේ දුක කොහොමද සකස් වෙන්නේ කියලා එයා දන්නේ නැහැ. දුක සකස් වෙන්නේ කොහොමද කියලා එයා දන්නේ නැහැ. මේ දුක නිරුද්ධ කරන්නේ කොහොමද කියලා, නිරෝධය සාක්ෂාත් කරන්නේ කොහොමද කියලා එයා දන්නේ නැහැ. දුක නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාවට එකතු වෙන්නේ කොහොමද කියලා එයා දන්නේ නැහැ. එයා දන්නේ නැහැ. ඒ දන්නේතිකම, ඒ නොදන්නාකමට ඔළුව අත ගාලා අපට මේක කියලා දුන්නේ බුදුරජාන් වහන්සේ. ඉදන් දුක්ඛ අරිය සත්‍යන්ති මේ භික්කවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු. මේ බලන්න මහණෙනි, පෙර නොයසූ දෙයක් මට අවබෝධ වුණානි. පළවෙනි ධර්මදේශනාවේ එහෙමනි කියන්නේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු. පළවෙනි ශ්‍රාවකයන් වහන්සේලා පස්තමට දුර්ගේශ්වරි කඳුපන්තියෙන් පහළට බැහැලා ඇවිල්ලා සත්‍ය අවබෝධයට පත් වෙලා උන්වහන්සේ පළවෙනි පස් දිනාට කොණ්ඩඤ්ජ වප්ප බද්දිය මහානාම අස්සජි කියන පස් දිනාට වට කරගෙන උන්වහන්සේ කිව්වේ මොකද්ද? මේ බලන්න පින්වත් මහණෙනි, මේ මාදේශ හොඳට බලන්න, මම මේ කියන දේ හොඳට අහන්න. දුක්ඛං අරිය සත්‍යන්ති මේ භික්කවේ. දුක්ඛ ආර්ය සත්‍ය කියලා එක දෙයක් ලෝකේ තියෙනවා. දුක්ඛං අරිය සත්‍යන්ති මේ භික්කවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. ඒක මම පෙර කාගෙන්වත් අහගත් එකක් නෙමෙයි, මටම අවබෝධ වෙච්ච එකක්. පුබ්බේ අනනුසුතේසු, පෙර කාගෙන්වත් අහලා නැහැ. අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි. මේ බලන්න, මට ධම්මසක් පහළ වෙලා ඥානං උදපාදි. මේ ලෝකෙම ඇති වෙලා නැති වෙලා යන විදිය දකින්න නුවණක් මට පහළ වෙලා. පඤ්ඤා උදපාදි. මේ ලෝකයම දුකට අයිති. තුන් භව යනු යන සත්‍ය ඔක්කොම යන්නේ දුක පැත්තට. තුන් භව යනුව රැස් වෙන යම් තාක් සංස්කාර ඇද්ද, ඒ සියලුම සංස්කාර දුක විසෙයි මහණෙනි සංග්‍රහ කරන්නේ පඤ්ඤා උදපාදි. මේ බලන්න, මෙබඳු ප්‍රඥාවක් මට පහළ වෙලා. විඥා උදපාදි, සම්පූර්ණයෙන්ම දුක්ඛේ ඥානං. දුක්ඛේ අඥානං අවිඥානි, දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං. මේ ලෝකයේ තුන් භව යනු යන සත්‍යයගේ මුළු මහත් ගමන් මගම දුකක් විදියට දකිනවා විතරක් නෙමෙයි, මේ දුක සකස් වෙවි ඒ කෙනා තුළ දුක සකස් වෙන ආකාරයත් මම දන්නවා. මේ දුක සකස් වෙවි ඇවිල්ලා මේ දුක නිරුද්ධ වෙන රටාවත් මම දන්නවා. දුක නිරුද්ධ කරනවා නම් ප්‍රිය පින්වත් මහණෙනි, සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශන සහිත ආධ්‍යාත්මික ප්‍රවේශයකින් තොරව කිසිම දෙයක් කරලා වැඩක් නැහැ. මොනවත්ම කරලා වැඩක් නැහැ. ඒ මොනවා කරත් එයා සංසිඳෙන්නේ නැහැ මහණෙනි. විඥා උදපාදි. මේ බලන්න, මට හිම විද්‍යාවක් පහළ වෙලා. ආලෝකෝ උදපාදි. අන්ධකාරයට හඳ පෑවුවා වගේ, අඳුරු වෙච්ච ලෝකයට ඉර පෑවුවා වගේ. මේ බලන්න මහණෙනි, ප්‍රඥාවෙන් හාත්පස ආලෝකමත් වෙලා, ආලෝකමත් වුණා වටේට පේනවනේ. මේ සත්‍යයේ සසර දුක මම දන්නවා. ඒ තන තුන් භවයේ අනු ඉපදෙමින් මැරෙමින් යන සත්‍යයේ කතාව මම දන්නවා. අද හොඳට සැපසහිත ජීවිතයක් ගෙවුවත්, හොඳ සනීප ජීවිතයක් අද ගෙවුවත්, ඔය ජීවිතේ මොහොතකින් අසනීප වෙන බව, සම්පූර්ණයෙන් මරණයත් එක්ක යාගේ ඔය ආස්වාද ජනක ජීවිතේ සම්පූර්ණ කනපිට හැරෙන බව මම දන්නවා. ඒ කියන්නේ මම ගැන විතරක් දන්නවා නෙමෙයි, මම මේ ලෝකේ සත්‍යයගේ ගමන් මඟ ගැනත් දන්නවා. ආලෝක උදපාදි, එළියත් ගැන දන්නවා මම. මේක කාගෙන්වත් අහලා නෙමෙයි, දේවේනවා මාරේනවා, දෙවියෙකුටවත් මාරේකුටවත්, දේවේනවා මාර සමනේනවා බ්‍රාහ්මණේනවා, ශ්‍රමණේකුටවත් බමුණේකුටවත්, සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රක්මුණාවා, බ්‍රක්‍ම ලෝකේ ඉන්න බ්‍රක්‍මේකුටවත්, කේනචිවා ලෝකස්මින්ති, මේ ලෝකේ කාටවත්ම මම මේ අවබෝධ කරපු එක එහෙම නෑ කියලා කියන්න බෑ. හොඳයි මහණෙනි, කියන්න පුළුවන් කවුරු හරි කෙනෙක් මං ඉස්සරහට ඇවිල්ලා එහෙම කියන්න, මම මේ කියන අවබෝධයේ බොරුයි කියලා. අන්න එහෙම සිංහනාද කළේ
එහෙමයි සිංහනාද කළේ. ඒ සිංහනාදේ තියෙන චතුරාර්ය සත්‍ය මත, චතුරාර්ය සත්‍ය මතු කර කරයි අපගේ බුදුරජාණන් වහන්සේ මේ ගැන මතු කරන්නේ. ඒකයි කියන්නේ ඉදන් දුක්ඛං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනුසුතේසු කියලා ඔක්කොම කියන්නේ. ඒ නිසා පින්වත්නි, දුක්ඛ ආර්ය සත්‍යයෙන් අපි විමසා බලනකොට අපට වැටහෙනවා බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා, උපාදානීයසු ධම්මේසු අසද්දානු පස්සිනෝ විහෙරති තණ්හා පවඩ්ඩති. උපාදානීයට හිතවත් ධර්ම ආස්වාදේ අනුව බලමින් වාසය කරන තාක්කල් සසර තියෙනවා. උපාදානීයට හිතවත් ධර්ම ආස්වාදේ අනුව බලමින් වාසය කරන තාක්කල් දුක පවතිනවා. ඔයාලා කොච්චර ඉගෙන ගත්තත්, කොච්චර හම්බ කළත්, කොච්චර බැංකු පොතේ සල්ලි දාගත්තත්, කොයිතරම් ගෙවල් දොරවල් හදාගත්තත්, ඉඩකඩම් දීපල ගත්තත්, අනේ මේවා මට නෙමෙයි මගේ දරුවට කියලා, දරුව වෙනුවෙන් මේ වෙලාවේ ගෙවල් දොරවල් හදලා තිබ්බත්, ඉඩකඩම් අරන් තිබ්බත්, දීපල මිල මුදල් සංවිධානය කරගෙන තිබ්බත්, පින්වත්නි, මේම ලෝකෙක බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ඉන්න වෙලාවක පින්වත්නි යා සැබෑම දක්ෂේ කියලා අපි සලකන්නේ නැහැ. එයා ලෝකයා කියාවේ හරි දක්ෂ මනුස්සය. බලන්න එයාගේ සංවිධානේ, එයාගේ කළමනාකරණේ කොච්චර හොඳයිද කියලා බලන්න. ඇයි එයාගේ කළමනාකරණේ ඉච්චර හොඳ වෙන්නේ? බලන්නකෝ, එයා හුඟක් සල්ලි හොඳට සංවිධානය කරලා, දරුවන්ට වෙන වෙනම යුතුකම් කරලා, වගකීම් කරලා, එයාගේ දරුවෝ 4 දෙනයි නම් ඉන්නේ 4 දෙනාටම ගෙවල් හදලා, බලන්නකෝ බොහොම දක්ෂ මනුස්සයෙක් නෙයා කියලා ලෝකයා යා වෙනුවෙන් අප්පුඩි ගසාවි. ලෝකයා යා වෙනුවෙන් සාදුකාර දෙයි. ලෝකයේ කියයි බොහොම දක්ෂේ පරමාදර්ශී කෙනෙක්, අන්න අරයා විදියට අඩිය තියන්න, අරයා විදියට වැඩ කරන්න යා දක්ෂේ කියලා ලෝකයා කියාවි. ලෝකේ හැමෝම කියාවි යා දක්ෂේ කියලා. හැබැයි පින්වත්නි, හොඳට මතක තියාගන්න, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය ඇතුලේ ඕක දක්ෂකමක් විදියට වදාරන්නේ නැහැ. ඕක දක්ෂකමක් විදියට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දක්ෂකම කියලා වදාලේ මොකද්ද? බුදුරජාණන් මොනතරම් දේවල් හම්බ කරලා, ගෙවල් දොරවල් ඉඩකඩම් දීපල මිල මුදල් යාන වාහන මේ ඔක්කොම ජීවිතේ ලෑස්ති කරලා, මේ සියල්ලම ජීවිතේ සංවිධානය කරලා, මේ ඔක්කොම සූදානම් කරලා යායාගේ ජීවිතය ඇතුලේ, ඒ ඔක්කොම සූදානම් කරලා අවසානයේ පින්වත්නි, එයාට සිද්ධ වෙලා තියෙන උපාදානීයට හිතවත් ධර්ම ආස්වාදයෙන් බල බල වාසය කරන්න නම් එයා ඉන්නේ දුක වඩන පාරකනේ පින්වත්නි, දුක වඩන පාරක. එයා 3 වේලටම හෝටලයකින් ගිහින් හොත්තම හෝටලෙන් ලංකාවේ නම් හොත්තම හෝටලයකට ගිහින් 3 වේලටම කාලාවත් ලෝකේ තියෙන හොඳම ඇඳුම් ඇඳත්, සන්නාම සහිත ඇඳුම් ඇඳත්, ලෝකේ මිල අධිකම දේවල් පරිහරණය කළත් පින්වත්නි, ඒක ශ්‍රේෂ්ඨත්වේ නෙමෙයි, ඒක සුන්දරත්වේ නෙමෙයි, ඒක විශිෂ්ටත්වේ නෙමෙයි. ලෝකයා කියාවි බලන්න එයා අඳින ඇඳුම්, බලන්න එයාගේ සෙරෙප්පු දෙකේ වටිනාකම, බලන්නකෝ එයාගේ හෙයාර් ස්ටයිල් එක කොච්චර වටිනවද ඇද්ද, එයාට කොච්චර සල්ලි ඇද්ද, බලන්න එයාගේ ඔරලෝසුව, බලන්න එයාගේ හෑන්ඩ් බෑග් එක කොච්චර වටිනවද ඇද්ද, දෙකද එයා පළඳගෙන හිටපු රත්තරන් බඩු, සාර්ථක මිනිස්සෙක්නේ කියලා ලෝකේ යාට එයාව ගැන පුදුමයෙන්, එයාව ගැන විමතියෙන් ලෝකේ කතා කරයි. හැබැයි එහෙම කතා කළාට බුද්ධ ශාසනය එහෙම විශේෂ විමතියකට පත් වෙන්නේ නැහැ. බුද්ධ ශාසනය යා පළඳින අඳින පළඳින දේවල් පේන්නේ පින්වත්නි, එයා ඇසුරු කරන දේවල් එයාට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට පේන්නේ කොහොමද? අනිත්‍ය වී යන සංස්කාර ටිකක් ඇටියටයි, පෙර මහා පින් කරපු කෙනෙකුට ලැබිච්ච දේවල් ඇටියටයි, එච්චරයි. පින් කරපු කෙනෙකුට ලැබෙන දේවල් ඔහොම තමයි කියලා දැක්කා මෙයා පිනමතත් ශක්තිමත්. ගරහන්න හිතෙන්නේ, චෝදනා කරන්න හිතෙන්නේ, එරෙහිවාදිකම් කරන්න හිතෙන්නේ. දැන් සාමාන්‍ය කෙනෙක්ගේ ධර්මයක් නැති කෙනෙක් හිතේ හැම වෙලාවකම ඉරිසියාව පැන නගිනවා. පැවිද්දෙක්ගේ හිතේ පවයික වෙන්න පුළුවන්. පැවිද්දෙක්ගේ හිතේ පවයික වෙන්න පුළුවන්. කෙනෙක් ධර්මී කියනකොට පවා ධර්මීයට පවා ද්වේෂ කරන්න පුළුවන්. කවදාවත් ධර්මීයට ද්වේෂ කරන කෙනෙකුට
උල්පන්දන් දෙන්න එපා. කමෙන්ට් එකක්වත් දාන්න එපා. ධර්මීයට දේශ කරන අය හරියට ඉන්නවා පැවිද්දෝ අතර පවා. ධර්මීයට දේශ කරන. ධර්මී කියනකොට ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ මේ ධර්මී කියන්නේ ලාභ සත්කාර බලාගෙන කියලා. දැන් බලන්න මම මේ පින්තුන්ට බණ කියන්නේ ওই පින්තුන්ගෙන් පිරිකරගෙන අහලද? ඔයාලා මොනවද මං වෙනුවෙන් ගෙනාවි කියලා අහලද? ඒ මොකක්වත් නෙමෙයි. කවුරු හරි කෙනෙක් ධර්මයට ද්වේෂ කළොත්, ධර්මියත් එක්ක පැටළුනොත්, ධර්මයක් නැති මිනිහෙකුට ධර්මයේ පේන්නේ අධර්මයේ වගේ. අධර්මයේ පේනෝ අධර්මයේ වගේ. කවදාවත් ඒවට උල්පන්දම් දෙන්න එපා. ධර්මයට ද්වේෂ කළොත්, ධර්මයත් එක්ක පැටළුනොත් එයා වෙනසෙනවා පින්වත්නි. එයාට කවදාවත් නැගී සිටින්න පුළුවන් කමක් නැහැ. එයාට කවදාවත් ජීවිත අවබෝධයේ පැත්තට යන්න පුළුවන් කමක් නැහැ. එයාට කවදාවත් සංසිඳීම පැත්තට යන්න බෑ පින්වත්නි. දැන් සංසිඳින ශ්‍රාවකයා හරිම වෙනස් කෙනෙක්. දැන් ඒ කාලේ හිටිය එක හාමුදුරුව කෙනෙක්. එයාගේ නම කෝකාලික. දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇවිල්ලා එයා ඉන්න කොටසේ උන්වහන්සේ වැඩම කළාම එයාගේ ආරාමෙට. ඉතින් මිනිස්සු අනේ අපගේ පළවෙනි ශ්‍රාවකයන් වහන්සේ වැඩම කරලානේ කියලා මිනිස්සු සිවුරු පිරිකර නොයේක් දේවල් ගෙනලා පූජා කළා. අර කෝකාලික භික්ෂුවට හිතුණා මේ පූජා කරපු දේවල් ඔක්කොම මට කියලා. එයාට හිතුණා මේ පූජා කරපු දේවල් මට, ඇයි මගේ ආරාමෙනි? එද එහෙම හිතලා එයා මොකද කළේ? එයා එහෙම හිතාගෙන හිටියා දැන් යනකොට ඔක්කොම තියලා යයි කියලා. ආමිසේ අපේක්ෂා කළා එයා. බුදුරජාණන් වහන්සේගේ අග්‍රස්රාවකු අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩම කරපු සංඝ පිරිසට ඒවා බෙදලා දුන්නා. අරයට හරි කේන්ති කියා සාරිපුත්තයන් වහන්සේක පැටළුණා. සාරිපුත්තයන් වහන්සේක ගැටුණා. සාරිපුත්තයන් වහන්සේට ගරහන්න පටන් ගත්තා. සාරිපුත්තයන් වහන්සේට චෝදනා කරන්න පටන් ගත්තා. කවදාකවත් භික්ෂුවකට චෝදනා කරන්න එපා. ඇයි? අපි දන්නේ නැනේ යගේ ගුණේ කොහොමද කියලා. ඒක එළියෙන් හොයන්න බෑනේ. පිටපැත්තෙන් හොයන්න බෑ පින්නොත්. ඉතින් මේ භික්ෂුව හරියට ගැරෙව්වා. සාරිපුත්තයන් වහන්සේ කිසි ගුණයක් නැති අධර්මවාදීෙක් විදියට හංවඩු ගැහුවා. බුදුරජාණන් වහන්සේ ළඟට පවා ගිහින් කිව්වා මේ සාරිපුත්තයන් වහන්සේ නම් සාසනය වනසනවා කිව්වා. මේ සාරිපුත්තයන් වහන්සේකින් මහ විශාල විනාශයක් වෙයි කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා කෝකාලික ඔය කතාව කියන්න එපා. එතකොට යක් වහනේ ඔබ වහන්සේටත් මේක කියලා වැඩක් නැහැ. ඔබ වහන්සේට මේක තේරුම් කරන්න ආවට ඔබ වහන්සේවත් තේරුම් ගන්න පාටක් නැහැ. මං හිතන්නේ ඔබ වහන්සේවත් හොඳට අන්දලා සාරිපුත්ත හාමුදුරුව කියලා බුදුරජාණන් වහන්සේටත් දොස් කිව්වා. ටික කාලයක් ගියා. ඇඟ පුරාම ගෙඩි දාන්න පටන් ගත්තා. ධර්මයත් එක්ක ගැටුණා මෙහෙම තමයි. ධර්මයත් එක්ක පැටළුණා මෙහෙම තමයි. කවදාවත් ධර්මයත් එක්ක හැප්පෙන්න එපා. අධර්මේ නම් තියෙන හැමීට ඇඟ අයින් කරගන්න. ඒවා නෙල්ලි ගෙඩි විතර ලොකු වුණා. ඒවා බෙලි ගෙඩි විතර ලොකු වෙලා සැරව ගලන්න පටන් ගත්තා. අන්තිම වෙලාවේ එයා මිය ගියා. එයා අවසානිටවත් ධර්මයට දේශ කරන එක නැවැත්තුවේ නැහැ. සත්පුරුෂයාට දේශ කරන එක නැවැත්තුවේ නැහැ. එයා දුගතිය ගියා. අමාරු වැටුණා. ඒ නිසා පින්වත්නි මේ ධර්මියත් එක පරිස්සමට ඇසුරු කරන්න ඕන. හැබැයි මේ ධර්මී යම් කෙනෙක් ඇසුරු කරගෙන ඉස්සරහට ගියොත් එයා සංසිඳෙනවා. එයා ස්ථීරව සංසිඳෙනවා පින්වත්නි. එයාට සංසිඳෙන්න පුළුවන් මේ ධර්මයේ ඇතුලේ. පින්වත්නි එහෙමනම් අපි අභියෝගයේ විදියට දකින්න ඕන අවිද්‍යාවේ නීවරණයත් තණ්හාවේ සංයෝජනයත් අවිද්‍යාවේ නීවරණය නිසා අපිට මොකද්ද වෙලා තියෙන්නේ? උපාදානයේට බොහොම මනාප ධර්ම තියෙනවා. ඒවා අපි ආස්වාදයේ අනුවම බලනවා. මේ කොච්චර සාර්ථකුණත් ආස්වාදයෙන් බලන එක නවත්තන්නේ නැහැ. ඒ ආස්වාදයේ අනුව බලනකොට අසද්දානුපස්සිනෝ විහෙරති තණ්හා පවඩ්ඩති. තණ්හා වැඩෙනවා. තණ්හාව නිසා මොකද වෙන්නේ? තණ්හා පච්චය උපාදානං, උපාදාන පච්චය භව, භව පච්චය ජාති, ජාති පච්චය ජරා මරණං කියලා අනාගත ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසයන් මෙයාට හැදෙන්න පටන් ගන්නවා. එතකොට අවිද්‍යාවට විරුද්ධ වචනේ විද්‍යාව. විද්‍යාවෙන් විමසා බලනකොට එයාට මොකද්ද තේරෙන්න ඕන? විද්‍යා උදපාදි මට විද්‍යාව පහළ වුණා කියලා බුදුරජාණන් වහන්සේ අදහස් කළේ කුමක්ද? උන්වහන්සේ අදහස් කළේ මොකද්ද? උන්වහන්සේ අදහස් කළේ උපාදානීසු ධම්මේසු
එයා උපාදානියක් දැනගන්නවා. ධම්මේසු උපාදානීට හිතවත් ධර්මයක් දැනගන්නවා. අස්සද්ධානුපස්සිනෝ විහෙරති. ආස්වාදයේ බල අනුව බලනිකී ආස්වාදයේ අනුව බලනිකී සකස් වෙන දුකක් දැනගන්නවා. දුකක් දැනගන්නවා. උපාදානී ගැනත් දැනගන්නවා. උපාදානීට හිතවත් ධර්මයක් දැනගන්නවා. ඒවා ආස්වාදයේ අනුව බලනකමත් දැනගන්නවා. සසර ගැනත් දැනගන්නවා. මේ ටික ඔක්කෝම තමා තුළ පවතින බවත් දැනගන්නවා. ඔච්චරයි. ඔකට තමයි විද්‍යාව කියන්නේ. විද්‍යාවේ මූලික අත්පොත කියන්නේ ඕකටයි. මොකද්ද? උපාදානීයසු ධම්මේසු අස්සද්ධානුපස්සිනෝ විහෙරති තණ්හා පවඩ්ඩති. අවිද්‍යාවේ නීවරණයක් තණ්හාවේ සංයෝජනයක් නිසා අපේ ඇතුළේ වෙන්නේ ඔච්චරයි. අපි කොච්චර සාර්ථක වුණත් මෙහි කට්ටිය අපි කොච්චර සාර්ථකයි කියලා කිව්වත් මේ අය කිව්වත් මේ කට්ටිය කියන්න පුළුවන් අපේ සාර්ථකත්වය ගැන. අපේ ඉගෙන ගත්ත දේවල් දිහා බලන්න යා උගතෙක් බුද්ධිමතෙක් ආචාර්ය උපාධි දෙකක් තියෙනවා තුනක් තියෙනවා යා මහාචාර්යවරයෙක් කියලා ලෝකෙ මිහිත නමයි. එයා එනකොට මුළු ආසන ශාලාවම නැගිටි. ඇයි මහාචාර්යවරයෙක් වෙන්නේ? එයාට PhD දෙකක් තුනක් තියෙනවා. එයා අමාරුවෙන් ඉගෙන ගත්ත කෙනෙක්. අනේකට ප්‍රශංසා කරන්න ඕන. උගතෙක් වෙනවා කියන්නේ පිනක්. එයා දිහා බලලා අනේ පින් කරපු කෙනෙක් කියලා හිතන්න. පින් කරපු කෙනෙක් කියලා හිතන්න. එයා පෙන්න තමන්ගේ ගෙදර හිට ගරහන්න එපා. අර බලාපන් අරයා හොඳට ඉගෙනගෙන උඹට බැරි වුණා නේ ඉගෙන ගන්න කියලා ගරහන්න එපා. දරුවට පවා කියන්න පුතේ එයා පින් කරපු කෙනෙක්. එතකොට දරුවට පේන්නේ උගත්කම පිනක විපාකයක් විදියට. ගරහන්න එපා කාටවත්. එයාට පුළුවන් නම් ඇයි ඔයාට බැරි කියලා අහන්න එපා. ඇයි පිනේ වේමත්තතාවයක් තියෙන්නේ? පිනේ විවිධත්වයක් තියෙන්නේ. එයා දිහා බලලා ඔබ හිතන්න ඕන කොහමද? එයා දිහා බලලා දරුවගේ ඔළුව අත ගාලා කියන්න පුතේ ඔය පින් කරපු කෙනෙක්. ඔය පිනක විපාකයක් නේ ඔය යා භුක්ති විඳින්නේ කියන. එතකොට දරුවට පවා දසවස්තුක සම්මා දිට්ඨියෙන් යා දරුවා පවා ලෝකේ බලන්න පුරුදු වෙනවා. දරුවා පිනට වටිනාකමක් දෙනවා. කුසලයට වටිනාකමක් දෙනවා. ධර්මයට වටිනාකමක් දෙනවා. ලස්සන කෙනෙක් දැක්කාම එයා දිහා බලනකොට ස්ත්‍රියකට දොමනස්සයක් එන්න පුළුවන්. අනේ බලන්නකෝ මට නෑ නේ මේකක් කියලා. එහෙම කවදාවත් හිතන්න අපි පුරුදු කරන්න හොඳ නෑ. දරුවන්ට පවා ලස්සන රූපයක් ලැබෙන්නේ පිනකට, ලස්සන කොණ්ඩයක් ලැබෙන්නේ පිනකට, ලස්සන කටහඬක් ලැබෙන්නේ පිනකට. ඒක පිනක් පින්වත්නි. ඒක පිනක්. ඒක මහා පුදුම පිනක්. හැබැයි එයාට එයාගේ රූපේ පවා දිරලා වෙනසිලා යන්නේ ඇයි? පින අනිත්‍ය වෙලා යන එකක් නිසා. එයාගේ රූපේ පවා දිරන්නේ, කැඩෙන්නේ, බිඳෙන්නේ, වැටෙන්නේ, වෙනස් වෙන්නේ ඇයි? පින කියන්නේ අනිත්‍ය වී යන සංඛාරයක් පින්වත්නි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට වදාළේ විපස්සනා කිරීමෙන් සංසිඳී යන හැටියටයි. විපස්සනා කොට සංසිඳීම තරම් ශ්‍රේෂ්ඨ දෙයක් විදියට, ඒ තරම් ශ්‍රේෂ්ඨ දෙයක් තවත් බුද්ධ ශාසනය අපිට පෙන්වන්නේ නැහැ. මේ ලෝකේ කිසිවකටවත් ශ්‍රේෂ්ඨත්වයෙන් වටිනාකම් දෙන්න එපා. ලෝකේ ශ්‍රේෂ්ඨම දේ, වටිනාම දේ විදියට ඔය ඇත්ත සලකා ගත යුතු වන්නේ අන් කවර දෙයක්වත් නෙමෙයි. ඔබ සලකා ගත යුතු වන්නේ පින්වත්නි අර අවිද්‍යාවේ නීවරණයක් තණ්හාවේ සංයෝජනයක් මත යැපෙන ශ්‍රාවකයාගේ කතාව කොයි වගේ කද්ද කියලා දැනගන්න එක. ඒක තමයි ඔයාලා පළවෙනියෙන් කරන්න ඕනේ. අවිද්‍යාවේ නීවරණයෙන් වැසිච්ච කෙනාගේ ස්වභාවය මොකද්ද? උපාදානයේ හිතවත් ධර්ම ආස්වාදයේ අනුව බලමින් වාසය කරන එක. ඒක ඇතුලේ තමයි යාට දුක සංවර්ධනය වෙන්නේ. දුක වැඩින්නේ. කොච්චර සල්ලි හෙව්වත් ඔය දුක වැඩෙන එක නවත්තන්න බැ. ඊට පස්සේ ආයාව ගැන බලන්න ඕන කොහමද? අනේ මමත් අවිද්‍යාවෙන් ඇහිලා තණ්හාවෙන් බැඳිලා කියලා උදෙන්ම බැලුවනේ. ඒ බලපු කෙනා දෙවෙනි පියවර විදියට බලන්න ඕන. අවිද්‍යාවෙන් බැඳිලා, අවිද්‍යාවෙන් ඇහිලා තණ්හාවෙන් බැඳිලා, අවිජ්ජා නීවරණානම් තණ්හා සංයෝජනානම්, අවිද්‍යාවේ නීවරණයක් තණ්හාවේ සංයෝජනයක් නිසා මට මොකද්ද ඇත්තටම වෙලා තියෙන්නේ? උපාදානයේ හිතවත් ධර්ම ආස්වාදයේ අනුව බලමින් වාසය කරන්න වෙලා අනාගතයේ දුක හද හද ඉන්නේ. දුක හද හද ඉන්නේ. අන්න එහෙම තමන්ව බලන්න ඕන. උපාදානයේ හිතවත් ධර්ම තියෙනවා. ඒව ආස්වාදයේ අනුව බලමින් වාසය කරන්නේ ලෝකේ වෙන කවුරුවත් නෙමෙයි මම. ලෝකේ කවුරු බැලුවත් ඒ දිහා බලාගෙන ඉන්න එක කිසිම තේරුමක් ඇති දෙයක් නෙමෙයි. තමන්ගේ උපාදානයේ පරිමාව, උපාදානයේ හිතවත් ධර්ම වලට යාගේ ඇතුළේ ගැට ගැහිලා තියෙන ප්‍රමාණය, ඒව ආස්වාදයේ අනුව බලමින් වාසය කරන එකට තමන් කොච්චර රුචි කරනවද කියන එක, ඒව ඇතුළේ තමා තුල කොච්චර තණ්හා වැඩෙනවද කියන එක, ඒක විසින් තුන් භවයේ නොයෙක් තැන්වල සසරේ මාව අනාථ වෙන ආකාරය, මාව අනාථ වෙන විදියයි දකින්න ඕන. අන්නේ දැක්ම තමයි තුන්වෙනියට තියෙන්න ඕන. පළවෙනි එක මොකද්ද? උදේම නැගිට්ටාම ඔය පින්නතුන්ලාගේ ජීවිතය දකින්න ඕන. ඔයාලගේ ජීවිතය දකින්න ඕන. මට තියෙන ලොකු අභියෝගයක් මේ බුද්ධ ශාසනයක් මුණ ගැහුණු එකේ, බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් හම්බ වුණු එකේ මට තියෙන ලොකුම අභියෝගේ බුද්ධ ශාසනය ඇතුළෙන් බලනකොට යාට පේනවා. මොකද්ද අභියෝගේ? අවිද්‍යා නීවරණානං තණ්හාවේ සංයෝජනය. අවිද්‍යා නීවරණයත් තණ්හාවේ සංයෝජනයත් මෙච්චර බරපතල අභියෝගයක් මං ඉස්සරහා තවත් නැහැ. මෙච්චර ලොකු අභියෝගයක් මා තුල නැහැ. ඒක උදෙන්ම දකින්න හැකියාව. ඒ දැක්මත් එක්කයි එයා පොළොවේ අඩිය තියන්න ඕන. ඒ දැක්මත් එක්කයි උදේ උදේ වැඩ පටන් ගන්න ඕන. එතකොට එයාට මෙහි මොකුත් අභියෝග පේන්නේ නැහැ. කුසියේ අඩුපාඩු වලට වඩා එයාට අභියෝගයක් පේනවා ඇතුලේ. ඒ නිසා එළියට ප්‍රශ්නයක් නැහැ. අද මොකුත් නැහැ. පොල් සම්බෝලයක් හදලා පරිප්පු ටිකක් හදලා දෙන්නද? ඒක හොඳයි. එහෙම තමයි අපි කණ්ඩ ඕන. කාලෙකින් පොල් සම්බෝල කෑවෙත් නැහැ. කාලෙකින් පරිප්පු කෑවෙත් නැහැ කියලා එයාට කන්න පුළුවන්. ඇයි එයාට අභියෝගයේ විදියට පේන්නේ? අද මස් නැති එක, මාළු නැති එක, අද අලුත් ව්‍යංජන නැති එක, ඊයේ කාපුව අද කණ්ඩ වෙච්ච එක, එයාට ඒක පේන්නේ නැහැ. ඒක පොඩි ප්‍රශ්නයක්. ඇයි එයාට ඊට මහා ප්‍රශ්නයක් පේනවා? මොකද්ද ප්‍රශ්නේ? අවිද්‍යා නීවරණානං තණ්හා සංයෝජනානං. ඒක උදෙන්ම බරපතල මගේ ඇතුලේ හැසිරෙන මහ දැවැන්ත ප්‍රශ්නයක් විදියට දැකපු කෙනෙක් විදියට එයා ඇඳින් බැහැලා තියෙන්නේ. එහෙම බැහැපු මිනිහෙකුට කුසිය පොල් සම්බෝල අතින් අනලද, පොල් සම්බෝල කොටලද, තෙල් නාලද, ඒව ප්‍රශ්න නෑ. ඒව ප්‍රශ්න වෙන්නේ අර ප්‍රශ්නේ දකින් නැති අයට. අර ප්‍රශ්නේ දකින්න අපි පුරුදු කළාම ජාතියක්. අනේ යාට මේ මොකුත් ප්‍රශ්න නෑ. ඊයේ ඇඳපු එකම අද අඳින්න තියෙන්නේ. මං ඔෆිස් එකට ඊයේ ඇඳ එක අද ඇඳගෙන යන්නේ කොහොමද? ඒ අය මන් දිහා අවඥාවෙන් බලાવි. එයාට ඒ ප්‍රශ්න නෑ. ඇයි එයාට ඊට වඩා ලොකු ප්‍රශ්නයක් පේනකොට එයාගේ කේන්ද්‍රය ඒ ප්‍රශ්නේ පැත්තටයි හැරිලා තියෙන්නේ. එයාට ඊට වඩා ලොකු ප්‍රශ්නයක් පේනවා නම් ඊට මෙහා පැත්තේ ප්‍රශ්නයට ප්‍රශ්න නෙමෙයි. අපි කියන්නේ කොහොමද? අනේ මට ලොකු ප්‍රශ්නයක් මේ දවස්වල, අර ඔක්කොම අමතකයි, ලොකු ප්‍රශ්නේනේ අපි එළියට කියන්නේ. මම මේ හරි ලොකු ප්‍රශ්නිකන ඉන්නේ. එයාට තව පොඩි ප්‍රශ්න තියෙනවා. නමුත් ලෝකෙට කියන්නේ ලොකුම ප්‍රශ්නේනේ. ඒ කියන්නේ එයා බැටකන්නේ ලොකු ප්‍රශ්නේ. එයාට අවිජ්ජා නීවරණයත් තණ්හාවේ සංයෝජනයත් ලොකුම ප්‍රශ්න විදිහට දකින්නවා නම්, ඊයේ රෑ පරිප්පු කාලා අද කොහොමද පරිප්පු කන්නේ කියලා කෑම මේසේදී ගැටුම් නැහැ, ප්‍රශ්න නැහැ, කෝලහල නැහැ, රණ්ඩු නැහැ, අමනාපකම් නැහැ. එයා තුල සංසිඳෙන්න ලෑස්තියා. මේ ප්‍රශ්නේ නිසා මේ ප්‍රශ්නේ දකින්න හැකියාව පළවෙනි එක. දෙක මොකද්ද? මේ අවිද්‍යාවේ නීවරණයත් තණ්හාවේ සංයෝජනයත් නිසා ඇත්තටම මට මොකද්ද වෙලා තියෙන්නේ? මට වෙලා තියෙන්නේ යන් කවර දෙයක්වත් නෙමෙයි. මට වෙලා තියෙන්නේ උපාදානයේ හිතවත් ධර්ම ආස්වාදය අනුව බලමින් වාසය කරන්න වෙලා. එතකොට මේ නිසා වෙනවා කියන්නේ උපාදානයේ හිතවත් ධර්ම ආස්වාදය අනුව බලමින් වාසය කරන තාක්කල් දුක අනාගතයට නැවත 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 සකස් වෙමින් පවතිනවා කියලා බුදුරජාණන්සේ වදාලා. ඒක දකින්න එක කවුරු වදාළ එකද? බුදුරජාණන්සේ වදාළ එක දකින්න එක. ඊට පස්සේ තුන්වෙනි පියවර තමයි මම නේද මේ අරුබුදේට අහුවෙලා ඉන්නේ. උපාදානේ මා තුල ක්‍රියාත්මකයි. ඒකට හිතවත් ධර්ම ආස්වාදය අනුව බලමින් වාසය කරන එක මම කරන දෙයක්. තණ්හාවේ වර්ධනේ මා තුල වෙන එක, අනාගත දුකේ සැකස්ම මා තුල වෙන එක, ගෝක තමන් තුල සිද්ධ වෙනවා කියලා දකින්න මිනිත්තු දෙකයි ඕන. තව මිනිත්තු දෙකක් ඕන. ඒ විදිහට දකින්න එක තමයි තුන්වෙනි එක. මේ විදිහට දකින්නකොට එයාගේ ඇතුලේ පීඩාව වැඩි වෙනවා. මේක මහ විශාල ප්‍රශ්නයක් කියලා එයාට දැනෙන ගතිය වැඩි වෙනවා. හතරවෙනි එක තමයි එහෙමනම් මා කල යුත්තේ කුමක්ද? ඔන්න දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍යයෙන් විමසනවා. මොකද්ද මං කරන්න ඕනේ? උපාදානයේට හිතවත් ධර්ම ආස්වාදය අනුව බලමින් වාසය කරන තාක්කල් නම් දුකේ සකස් වීම තියෙන්නේ. එනම් මා කල යුත්තේ කුමක්ද? උපාදානයේට හිතවත් ධර්ම ආදීනව අනුපස්සව බලන එකයි. එච්චරයි. උපාදානයේට හිතවත් ධර්ම පංචස්කන්ධය තමන්ගේම රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය ආදීනව අනුව බලන එක. මොකක්ද ආදීනවේ? ඇති වෙන නැති වෙන එක. මොකක්ද ආදීනවේ? විපරිණාමයට පත් වෙන එක. ඇත්තටම මොකක්ද ආදීනවේ? අඤ්ඤතාභාවි ස්කන්ධ හටගෙන හටගෙන බිඳිලා අලුතෙන් හට ගන්න එක. ඒව මත මට පදිංචි වෙලා ඉන්න බැරි එක. ඔන්න ඔය ටික දැක්ක ගමන් ආදීනවාණු පස්සෙ විහෙරතෝ ආදීනවාණු බලමින් වාසය කරනකොට අනාගත දුක ඉවර වෙන්න පටන් ගන්නවා. බලන්න පොඩි තැනකින් වෙනස් වෙන්න තියෙන්නේ. ආස්වාදයේ අණුව බලමින් වාසය කරපු එක වෙනුවට ආදීනවණුව බලන්න විතරයි අපිට තියෙන්නේ. ඒ ආදීනවණුව බලමින් වාසය කරනකොට දුක සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙනවා. එච්චරයි. ඒ වෙනුවෙන් අපි ඇතුළ සූදානම් කරගන්න සීලෙන් උදව්ව ගන්න ඕන. සමාධියෙන් උදව්ව එක වෙන අතිරේක කතාවක්. අර විදියට බලන එකෙන් තමයි ප්‍රඥාව සම්පූර්ණයෙන් වැඩි දුක සදාතනිකව සංසිඳී යන්නේ. එබඳු සංසිඳීමක් පිණිස මේ හෝරාවක දේශනාව ඔය පින්නතුන්ලාට උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. අද දේශනාවේ දායකත්වය හබරාදුව පිටිදුව වලවේ වත්තේ පදිංචි ආරි ජාසිංහාරච්චිගේ මහත්මිය ඇතුළු දියණියන් බෑනනුවන් උණුබුරු මිනිබිරියන් ප්‍රධාන පින්වත් පිරිසයි මේ දේශනාවට දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ. සියලු දෙනාට අපි ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. මිට වසර 11කට පෙර පරලෝ සැපත් ඩේවිඩ් ජාසිංහාරච්චිගේ මහත්මයාට මේ උතුම් කුසල් අනුමෝදන් වෙලා එතුමන්ගේ සංසාරගත ජීවිතයේ සුවපත් වෙලා ආයති භවයේ සුවපත් වෙලා සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසලානි සංස ධර්මයන් හේතු ආසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම මේ කුසලානි සංස ධර්මයන් දෙපාර්සව ගතව පරලෝසපත්තුණු සියලු දෙමව්පියන්ට, සහෝදර සහෝදරියන්ට, ඥාති මිත්‍රාදීන්ට අනුමෝදනා වේවා. ආරී ජාසිංහ ආරච්චිගේ මහත්මියගේ නමින් වර්ග පරම්පරානුගත සංසාරගතව මියගිය සියලු ඥාතීන්ටද මේ කුසල් බලවත් වේවා. සියලු ඥාතීන්ට මේ කුසලානි සංස ධර්මයන් සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතුපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් සියලු මහා සංඝරත්නයටත් මේ කුසල් උපකාර වේවා. සියලු මහා සංඝරුවන්ට මේ කුසල් හේතු වේවා, වාසනා වේවා. භවගාමී ජීවිතේ සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා. සංසාර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම අප සියලු දෙනාටම දේශකයන් වහන්සේලාට සියලු මහා සංඝරත්නයට මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. මෙතන සම්බන්ධ වුණු පින්තුන් සියලු දෙනාටම මේ කුසල් උපකාර වේවා. සියලු දෙනාගේම ජීවිත ධර්මයෙන් හාත්පස ආලෝකමත් වේවා. ප්‍රඥාවෙන්ම දුක නිමා කර ගැනීම පිණිස මේ කුසල් බලවත් වේවා. හැම දිනාටම සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතු ආසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම ධර්ම ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී හැම දිනාටමත් නිවසේ ඉඳලා ලෝකේ විවිධ තැන්වල ඉඳලා අන්තර්ජාලය හරහා මේ දේශනා ශ්‍රවණය කරන සියලු පින්තුන්ටත් මේ කුසල් නිවන් පිණිස වේවා. සතරවරං රජදරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත්, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත්, අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමත් මේ කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ත්වං සදා.
ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා.
රාගක්ඛයෝ නිබ්බානං.